You're with SBS Radio.
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
එහෙමනම් සුපුරුදු පරිදි මේ සතියේ ලෝකේ පුරා සිදු උණුසුම් තතු විත්ති රැගෙන ලෝ වටා විදෙස් විත්ති වෙතයි අපි දැන් යමු. SBS සිංහල වැඩසටහනින් FP මාධ්‍යාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී අමල් ජයසිංහ අදත් ඒ සඳහා අපිත් සමග සූදානම් ඉන්නවා. අයිබෝන් අමල්.
අයිබෝන් චරිත.
ඔව්, අපි මුලින්ම අවධානය යොමු කරමු මේ සතියේ අපිට වාර්තා වෙනවා ඉරානය වසර 2015 දී එකඟතාවයකට පැමිණි න්‍යෂ්ටික ගනුදෙනුවෙන් ඉවත් වෙන බවට ප්‍රකාශ කිරීමත් සමග ඇමරිකාව විසින් ඉරානයට එරෙහි දැඩි සම්බාධක තවත් පැනවීමට තීරණය කරලා තිබෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් පසුබිම කොහොමද සිදුවන්නේ අමල්?
ඔව් චරිතා, මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ඉරානය ජාත්‍යන්තර ප්‍රජාවත් එක්ක එකඟතාවයකට ආවා ඔවුන්ගේ මේ න්‍යෂ්ටික වැඩපිළිවෙල අත්හරිනවයි කියලා. නමුත් මේ ගිවිසුමේ ප්‍රධාන පාර්ශ්වකරුවෙක් වෙන ඇමරිකාව, විශේෂයෙන්ම ඩොනල්ඩ් ට්‍රම්ප් මෙතනදී මේ ගිවිසුමෙන් ගිය අවුරුද්ද වෙනකොට ඉවත් වුණා. නමුත් ඉරානය අනෙකුත් යුරෝපීය රටවල් සමග එක්ව තමන් ඒ දබා දුන්නු පොරොන්දු ඒ ආකාරයෙන්ම ඉෂ්ට කරනවා කියලා තිබුණා. නමුත් දැන් ඇමරිකාව මේ ගිවිසුමෙන් ඉවත් වෙලා වසරක් පිරෙන අවස්ථාවේදී දැන් ඉරානය ප්‍රකාශ කරනවා ඔවුන් ඒ තමන් මුලින් පොරොන්දු වෙච්ච ආකාරයේ ඒ පොරොන්දු ඉෂ්ට කිරීම පසෙක තියලා ඔවුන් විශේෂම යුරේනියම් පිරිසුදු කිරීමේ කටයුත්ත, එහෙම නැත්නම් යුරේනියම් න්‍යෂ්ටික අවියක් සඳහා භාවිතා කරන තත්ත්වයට ඒ යුරේනියම් අපිට අපේ ප්‍රොසෙස් කරන එමනත්තන් ඒක වඩාත් මේ පිරිසුදු කිරීමේ කටයුත්ත නැවත ආරම්භ කරන්නට ඔවුන් බලාපොරොත්තු වෙනවා කියලා. ඉතින් මේ ප්‍රකාශයත් එක්කලා එක්තරා විදිහකට අනිකුත් යුරෝපීය රටවල් වලට ලොකු බලපෑමක් ඇති වෙනවා. මොකද යුරෝපීය රටවල් දිගින් දිගටම ඉරානයෙන් ඉල්ලීමක් කළ තිබුණා මේ න්‍යෂ්ටික ගිවිසුමින් ඉවත් වන්නට එපා, ඇමරිකාව මේක අතහැරියත් ඉරානයට මේකෙන් ඉවත් වෙන්නට එපයි කියලා. නමුත් දැන් මේ අවස්ථාවේදී ඉරානය මේ විදිහ ප්‍රකාශයක් කරලා තියෙන්නේ ඔවුන් බලපෑමක් කරන්නට උත්සාහ ගන්නවා යුරෝපීය රටවල් වලට. ඇමරිකාව මේ ගිවිසුමෙන් ඉවත් වෙලා තවත් සම්බාධක ඉරානයට විරුද්ධව පටවනවා නම් ඉරානයත් ඒකට ප්‍රතිඋත්තර දීමක් හැටියට මේ විදිහට තමන්ගේ ඒ න්‍යෂ්ටික වැඩසටහන, විශේෂයෙන්ම න්‍යෂ්ටික අවියක් ලබා ගැනීම දක්වා වෙන ඒ කටයුත්ත තවදුරටත් ක්‍රියාත්මක කරනවා කියලා.
ඔය එතකොට ඇත්තටම දැන් මේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනපතිවරයා මොන වගේ සම්බාධකද අලුතෙන් යෝජනා කරලා තිබෙන්නේ?
ඔව්, මෙතන මේ වෙනකොටත් චරිත සෑහෙන සම්බාධක ප්‍රමාණයක් ඉරානයට විරුද්ධව පතවලා තියෙනවා. ඒ නිසාවෙන්ම තමයි ඉරානී මුල්‍ය ඒකකයේ මුදල බොහොම ශීඝ්‍රයෙන් පෞගිය කාලයේ ඒකේ අගය පහතට වැටුනේ. දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් යෝජනා කරන්නේ තව ශේස්ත්‍ර කීපයක් ඉතුරු වෙලා තිබුණා මේ සම්බාධක බල නොපැවිත්විච්ච, විශේෂයෙන්ම කැණීම් කටයුතු සම්බන්ධයෙන් වගේ ඒ ඉදිකිරි ශේස්ත්‍රයන්ට දීර්ඝ කළ නොතිබිච්ච සම්බාධක දැන් ඇත්තටම ඉරානයේ මුළු ආර්ථිකයේ සියලුම කොටස් වලට වාගේ පැතිරෙන ආකාරයට ඒ සම්බාධක වැඩි කිරීමට තමයි ඇමරිකාව යෝජනා කරලා තියෙන්නේ. ඉතින් මෙතනදී ඉරානයේ බලාපොරොත්තු වෙන්නේ තමන්ට තියෙන සම්බාධක එක්තරා විදිහකට ලිහිල් කරගන්නත. නමුත් ඒ වෙනුවට ඩොනල්ඩ් ට්‍රම්ප් යෝජනා කරලා තියෙන්නේ දැනටමත් තියෙන දැඩි සම්බාධක තවත් උත්සන්න කරන්නටයි.
ඔය එතකොට දැන් මේ යුරෝපයේ කොහොමද මේට ප්‍රතිචාර දක්වලා තිබෙන්නේ මේ වන විට?
ඔව්, මෙතන යුරෝපීය රටවල් දිගින් දිගටම ඉරානයෙන් ඉල්ලීමක් කරලා තියෙන මේ විදිහට ඒ ඔවුන් කියන ආකාරයෙන්ම ඒ යුරේනියම් පිරිසිදු කිරීමේ කටයුත්තට පිවිසෙන්නට එපා, තවමත් මේ එකඟතාවය ආරක්ෂා කරන්නටයි කියලා. නමුත් එතනදී එහෙම ඉල්ලීමක් කරනවා මිසක්ක යුරෝපීය රටවල් වලට දැන් ඉරානයට බලපෑම කිරීමේ හැකියාව නම් බොහොම අඩුයි.
ඔව්, එතකොට අමල් දැන් මේ ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මං හිතන්නේ ඒ උණුසුම තවමත් පහව ගිහිලා නැහැ ශ්‍රී ලංකාව තුළ. ඒත් එක්කම අපිට අසන්නට ලැබුණ අසල්වාසී පාකිස්තානයේත් මේ ආකාරයෙන් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් සිදු වුණා කියලා අපිට එහි පසුබිමත් කියන්න පුළුවන්ද?
ඔව්, මෙතන චරිත ලාහෝර් නගරයේ තියෙන ඉතාමත්ම ප්‍රසිද්ධ අපි කියන සුෆි පල්ලියකට තමයි මේ විදිය මේ මරාගෙන මරණ ප්‍රහාරයක් එල්ල වෙලා තියෙන්නේ. එතන මේ වෙනකොට මේ බදාදා වෙච්ච ප්‍රහාරයෙන් යටත් පිරිසෙන් 10 දෙනෙක්වත් ජීවිතක්ෂයට පත් වෙලා තව 25කට ආසන්න ප්‍රමාණයක් තුවාල ලැබුවයි කියලා තියෙනවා. මේ පල්ලිය මේ සුෆි කියලා කියන්නේ සුෆි ඉස්ලාම් ධර්මයේ අදහන අයගේ මේ පල්ලිය. මේක ඇත්තටම මුස්ලිම් ජාතිකයන් බොහොම මධ්‍යස්ථ මතධාරී මුස්ලිම් ජනතාවගේ පල්ලියක්. ඉතින් මේ වගේ මේ මධ්‍යස්ථ මතධාරීන්ගේ සිද්ධස්ථානවලට තමයි බොහොම තලිබාන් ප්‍රහාර එල්ල වෙන්නේ. මොකද ඔවුන් ඔවුන් ඇත්තටම පෙනී සිටින්නේ මූලධර්මවාදී අන්තවාදී ධර්මයක් වෙනුවෙන්. ඉතින් මේ මධ්‍යස්ථායට මේ ප්‍රහාරය එල්ලවීම ඇතරම මීට කලින් අවස්ථාවලදිත් මේ පල්ලියටම 2014දිත් මේ විදිහට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළා තිබුණා. ඉතින් ඒ වටපිටාව තුළ තමයි අද ඇතරම ලංකාවේ ඒ IS ක්‍රියාකාරකම් ඇති වෙනවත් එක්කම වගේ තමයි අපි දකින්නේ පාකිස්තානයේ තුලත් විශේෂයෙන්ම මේ තලිබාන් වරුන් විසින් කරන ඒ ප්‍රහාරයන් තවත් උත්සන්න වෙලා තියෙනවා. ඉතින් ඒකේ තව පියවරක් තමයි මේ බදාදා ලාහෝර් නුවර තියෙන ඒ පල්ලියට කරපු ප්‍රහාරය.
ඔය එතකම අමල් ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා සිදුවේ ප්‍රහාරයෙන් තුවාල ලැබූ විදේශිකයන් අතර සිටි තවත් ඇමෙරිකානු නිලධාරිනියක් ජීවිතක්ෂයට පත් වූ බවට අපිට වාර්තා වෙනවා. ඒ සම්බන්ධයෙන් තොරතුරුත් අපි දැනගන්න කැමති.
ඔව් චරිත, මෙතන ශැංග්‍රිලා හෝටලේ තිබිච්ච බෝම්බ පිපිරීම් දෙකෙන් ඇමරිකාවේ තානාපති කාර්යාලය කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයට කෙටි වැඩසටහනක් සඳහා සීමා සහිත කාලයකට ලංකාවට එවපු කාන්තාවක් තුවාල ලැබලා තිබුණා. ඇය රෝග තුවාල ලැබුවට පස්සේ ඇමරිකාව උත්සාහ කරා ඇය විදේශ රටකට ගෙනහිල්ලා ඇයට ඒ අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙන්නට. නමුත් ඇයගේ තත්ත්වය ඉතාමත්ම බරපතල නිසා ඔවුනට පුළුවන් වුණේ ඇයව සිංගප්පූරුව දක්වා ගෙන යාමට පමණයි. ඒ සිංගප්පූර් රෝහලක කාලයක් ප්‍රතිකාර ලැබලා, නමුත් මේ පහුගිය සතියන්තය වෙනකොට ඇය ජීවිතක්ෂයට පත් වුණා. ඉතින් ඇය ජීවිතක්ෂයට පත්වීමත් සමග මේ ප්‍රහාරයෙන් මියගිය සහ දැනට මියගිය ගිය අයගෙන් විදේශිකයන් හැටියට හඳුනාගත්ත පිරිස 45 දක්වා ඉහළ යනවා. ඉතින් ඊට අමතරව තවමත් 10 පමණ විදේශිකයන් තවමත් ආගියතක් නැතයි කියලා වාර්තා වෙනවා. ඔවුනුත් සමහර විට දැනට හඳුනා නොගත් මලසිරුරු කොටස් 56ක් ඔවුන් ඇතුළත් වන්නට පුළුවන් කියන විශ්වාසය තියෙනවා. නමුත් මේ චෙල්සි ඩෙකමනීඩා කියන කාන්තාව ඇය ඇමරිකාවේ කොමර්ස් මිනිස්ට්‍රියම නැත්තම් මේ වාණිජ්‍ය අමාත්‍යාංශයට අනුබද්ධව කටයුතු කරපු කාන්තාව. ඇයව ශ්‍රී ලංකාවට එවලා තිබුණේ වෙළඳ ගනුදෙනු සම්බන්ධයෙන් යම් කිසි වැඩසටහනකට සහභාගී වීම. ඒ අතරතුරදී තමයි ඇය මේ විදිහට අප්‍රේල් 21 වෙනිදා ශැංග්‍රිලා හෝටලේ තිබිච්ච ඒ පිපිරීමට ගොදුරු වෙලා පසුව සිංගප්පූරට ගෙනහිංලා එහිදී ඇයට ප්‍රතිකාර ලැබමින් සිටින අවස්ථාවේදී තමන් ලැබපු ඒ තුවාලවල බෑරුකම නිසා ඇය ජීවිතක්ෂයට පත් වෙලා තිබුණේ.
ඔව් අමලේ, ඒතකම දැන් මේ සිරියාවේ ඉඩ්ලි ප්‍රදේශයේ ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳවත් මේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ අවධානය යොමු වෙලා තිබෙනවා නේද? අපිට ඒ සම්බන්ධයෙන් පසුබිම ගෙනෙන්න පුළුවන්.
ඔව් චරිත, අතරම මේ සිරියාවේ තත්ත්වය බොහොම ලංකාවටත් බලපානවා. මොකද හුඟක් මේ වෙනකොට පොලිසියත් ඒ වගේම අනෙකුත් ආරක්ෂකංශත් විශ්වාස කරනවා මේ ශ්‍රී ලංකාවේ ප්‍රහාරයට බොහෝ විට හේතු වුණේ සිරියාවේ IS සංවිධානයට තිබිච්ච අතිවිශාල පසුබැස්මයි කියලා. දැන් මාසයක් විතර වෙනකොට IS සංවිධානය ඔවුන්ට තිබිච්ච බල ප්‍රදේශය අහිමි වෙලා ගිහිල්ලා ඔවුන්ට තිබිච්ච ඒ අවසාන භූමියත් නැති වෙනවත් එක්කම තමයි ඔවුන්ට පක්ෂපාත කණ්ඩායමක් ලංකාවේදී මේ විශාල මහා පරිමාණයේ මරාගෙන මැරෙන ප්‍රහාරයල කරේ. දැන් සිරියාව තුළ සිරියානු රජය විසින් බොහොම දැඩි ප්‍රහාර උත්සන්න කළ තියෙනවා කියලා වාර්තා වෙනවා මේ ඉඩ්ලිප් කියන ප්‍රදේශයේ. තවමත් යම් කිසි ඒ ඉස්ලාම් අන්තවාදීන් පිරිසක් ඒ ප්‍රදේශයේ රැඳී සිටිනවා කියන ඒ තොරතුරු මත තමයි මේ වෙනකොට ඒ සිරියාවේ රජය මේ ප්‍රහාර උත්සන්න කළ තියෙන්නේ. ඒ එක්කම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලයේ රටවල් තුනක් මේ වෙනකොට ඔවුන් යම් කිසි බියක් පළ කරලා තියෙනවා මේ සිරියානු හමුදා විසින් දිගින් දිගටම කරන ගුවන් ප්‍රහාර නිසා ඒ ප්‍රදේශයේ ඉන්න සාමාන්‍ය ජනතාවට සිවිල් වැසියන්ටත් මේකෙන් හානියක් වන්නට පුළුවන් කියලා. ඉතින් ඒ අනුව තමයි දැන් ආරක්ෂක මණ්ඩලය මේ ප්‍රදේශය සම්බන්ධයෙන් සිරියානු රජය ගෙන යන ඒ යුද මෙහෙයුම් සම්බන්ධයෙන් යම් කිසි ඇගෙයීමක් එහෙම නැත්නම් ඒ ගැන විපරමක් කිරීමට යෝජනා කරලා තියෙන්නේ. ඒ සම්බන්ධව අද හවස් වෙනකොට ඔස්ට්‍රේලියාව වෙලාවෙන් අද හවස් වෙනකොට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය මේ පිළිබඳ සාකච්ඡා කරන්නට නියමිතයි. ඉතින් මෙතන ඇත්තටම IS සංවිධානයේ ඉඩ්ලි ප්‍රදේශයේ ඔවුන්ගේ බල ප්‍රදේශයක් නොවුනට තවමත් ඒ සමහර IS ක්‍රියාකාරීන් සාමාන්‍ය ජනතාව අතර සිටිමින් තමන්ට ඒ ඔවුන්ට ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව තියෙනවයි කියන විශ්වාසය මත තමයි මේ අලුත් ප්‍රහාරයන් සිරියානු රජය ආරම්භ කළා තියෙනවා.
තවමල් දැන් අපි බ්‍රිතාන්‍යයෙන් ආරංචි වෙන පුවත් දෙසට අවධානය යොමු කළොත් මේ බ්‍රෙක්සිට් ගනුදෙනුව කල්යාමත් සමගින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේට ගෙදර යන්නට සිදුවන තත්ත්වයක් ඇති වී තිබෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් දැනට ඇත්තටම දිනයක් කියන්නට පුළුවන්ද අපිට, කුමක්ද මෙහි ඇති වී තිබෙන අලුත්ම තත්ත්වය?
ඔව්, මෙතන චරිත ඇත්තටම තෙරේසා මේට තමන්ගේ පක්ෂය තුලින්ම බොහොම දැඩි ලෙස විරෝධයක් එන අතරතුරේදී ඇය ප්‍රකාශ කරා මේ බ්‍රිතාන්‍ය යුරෝපා සංගමෙන් ඉවත් වීමේ එකඟතාවය, එහෙම නැත්නම් ඇය යෝජනා කරපු වැඩසටහනට මන්ත්‍රීවරුන් සහය ලබා දෙන්නේ නම්, විශේෂයෙන්ම ඇයගේ පක්ෂයේ මන්ත්‍රීවරුන් සහය ලබා දෙන්නේ නම්, ඇය ඉතාමත්ම කෙටි කාලයකින් අග්‍රාමාත්‍ය ධුරෙන් ඉවත් වෙලා නායකත්වය වෙන කෙනෙකුට බාර කරනවා කියලා. නමුත් ඒ පොරොන්දුව මත තමයි බොහෝ මන්ත්‍රීවරුන්, ඇයගේ පක්ෂයේ මන්ත්‍රීවරුන් ඇයට මේ අවස්ථාවේදී සහය දෙන්න ඉදිරිපත් වුණේ. නමුත් දැන් මේ බ්‍රෙක්සිට් කටයුතු, එහෙම නැත්නම් මේ දික්කසාදයේ තවදුරටත් කල් යන නිසා දැනට ඇය යෝජනා කරලා තියෙන ක්‍රමය අනුව මේක සිද්ධ වෙන්නට නියමිත වෙන්නේ මේ අවුරුද්දේ අවසාන කාලයේ විතර වගේ වෙලාවකදී. ඉතින් මෙතනදී ඇයගේ පක්ෂයේ මන්ත්‍රීවරුන් අලුත් යෝජනාවක්, එහෙම නැත්නම් අලුතෙන් ඇගින් ඉල්ලීමක් කරලා තියෙනවා තමන් තනතුරෙන් ඉවත් වීම පිළිබඳව නිශ්චිත කාලවකවානුවක් ප්‍රකාශ කරන්නට කියලා. ඉතින් ඇයගේ තනතුර සම්බන්ධයෙන් නැවතත් අභියෝගයක් තියෙනවා නම්, ඒක එවැනි ඡන්දයක් තියෙනවා නම් ඒක කරන්නට පුළුවන් වෙන්නේ මේ අවුරුද්දේ අවසාන කාලයේදී. නමුත් බ්‍රිතාන්‍ය යුරෝපෙන් ඉවත් වීමට කලින් ඉතාමත්ම කෙටි කාලයකින් ඇය අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් විය යුතුයි කියන තැන තමයි ඇයගේ පක්ෂයේ බහුතර මන්ත්‍රීවරුන්ගේ මතය වෙලා තියෙන්නේ. ඉතින් ඒ ඉල්ලීම දැන් ඔවුන් නිල වශයෙන් කරලා තියෙනවා. ඉතින් තෙරේසා මේ ඉතාමත්ම අසීරුතාවයකට පත් වෙලා තියෙනවා. ඇයට තවමත් යුරෝපා සංගමෙන් ඉවත් වෙන්නේ කොයි ආකාරයෙන්ද, මොන විදියටද මේ ගිවිසුම පාර්ලිමේන්තුව අනුමත කරන්නේ කියන එකවත් තවමත් ඒ පිළිබඳ ඇයට සහතිකයක් නැති අවස්ථාවක දැන් තමන්ගේ ධූරය පිළිබඳ, තමන්ගේ පැවැත්ම පිළිබඳ ඇයට අලුත් අභියෝගයකට මුහුණ දෙන්න සිද්ධ වෙලා
තියෙනවා. ඉතින් මේ සියලුම තොරතුරු වලට අමතරව අපිට මේ සතුටුදායී තොරතුරුකුත් බ්‍රිතාන්‍යයෙන් වාර්තා වුණා ඊයේ දිනේදී. මේ බ්‍රිතාන්‍ය රජපෞලේ අලුත්ම සමාජිකය පිළිබඳව නේද මල්?
ඔව් චරිත, මේ හැරි සහ මේගන්ගේ මේ පළමු දරුවා මොන වගේ නමක් දෙයිද කියන එක පිළිබඳව බ්‍රිතාන්‍යයේ විශේෂයෙන්ම මේ ඔට්ටු අල්ලන තැන්වලත් ලොකු කතාබහක් වුණා මොන වගේ නමක් මේ දරුවට ලබා දෙයිද කියලා. නමුත් දැන් මේ දෙපළ ප්‍රකාශ කරලා තියෙනවා ඔහුගේ නම ආචි හැටියට ඔහු හඳුන්වලා තියෙනවා. මෙතන මේ ඔහුගේ නමට සම්පූර්ණ නම හැටියට හඳුන්වන්නේ ආචි හැරිසන් මවුන්ට්බැටන් වින්සර් කියලා. ඉතින් මේක සම්ප්‍රදායික බ්‍රිතාන්‍ය රජපෞලේ අයගේ නම් කිරීමට වඩා වෙනස්. බොහෝ අවස්ථාවලදී මේ රජපෞලේ මීට කලින් ප්‍රසිද්ධ පුද්ගලයන්, එහෙම නැත්නම් මේ රජපෞලට කිට්ටු එහෙම වගේ අයගේ නම් මේ රාජකීය නම් වලින් හඳුනන ඒ සම්ප්‍රදාය වෙනුවට මේ ආචි වගේ සරල නමක් දැමීම බොහෝ දුරට හැරි සහ මේගන් ඒ සම්ප්‍රදාය වලින් මිදීමේ සලකුණක් හැටියට තමයි බ්‍රිතාන්‍ය මාධ්‍ය දකින්නේ. ඉතින් මෙතන මවුන්ට් බැටන් කියන නම දැමීම එක්තරා විදිහකට ශ්‍රී ලංකාවටත් සම්බන්ධයක් තියෙනට පුළුවන්. මොකද දෙවර ලෝක යුද්ධයේ කාලේදී මවුන්ට් බැටන් සාමිවරයා ඔහු බ්‍රිතාන්‍ය හමුදා මෙහෙවීම කිරීමේදී ඔහුගේ මූලස්ථානය සිංගප්පූරුවේ සිට ලංකාව දක්වා, එහෙම නැත්නම් මේ පේරාදෙණියට ගෙනත් තිබුණා. ඉතින් මවුන්ට් බැටන් ස්වාමිවරයාගේ කාර්යාලය තිබුණෙත් පේරාදෙණිය. ඉතින් ඒ මවුන්ට් බැටන් ස්වාමිවරයා අනුස්මරණය කිරීමට තමයි මේ අවස්ථාවේදී මේ දරුවාට ආචි හැරිසන් මවුන්ට් බැටන් වින්ස කියලා නම දාලා තියෙන්නේ. මේ දරුවා සම්බන්ධයෙන් චරිත ඇත්තටම මේ දරුවා දැන් උතුන්නට හිමිකම් කියන අය පිළිබඳ අපි සැලකුවොත් ඔහු සිටින්නේ 7 වැනි ස්ථානයටයි. ඉතින් එවැනි පුද්ගලයෙකුට රාජකීය මොකක් හරි නාමයක් ලබා දෙනවද නැද්ද කියන කාරණාව තීන්දුව කරන්න සිද්ධ වෙන්නේ එලිසබෙත් මහරජිනටයි. ඉතින් අය කොයි ආකාරයෙන් මේක ඉදිරියේදී කරයිද නැද්ද කියන එක තාම හරියට නැහැ. නමුත් මෙතනදී හැරි සහ මේගන්ට නම් අර ඩියුක් ඇන්ඩ් ඩචස් ඔෆ් සසෙක්ස් කියන නාමය ලබා දීලා තියෙනවා. ඉතින් බොහෝ අවස්ථා බොහෝ විට හුඟක් අය විශ්වාස කරනවා ආචි දරුවටත් ඒ විදිහට මොකක් හරි රාජකීය නාමයක් මහරජින විසින් ලබා දෙන්නට ඉඩකඩ තියෙනවා කියලා.
ඔව්, එහෙමනම් ගොඩක් ස්තුතියි අමල්. අපි නැවතත් ලබන සතියේත් ලෝවට අතුලින් හමු වෙමු.
ආයි බොහොම චරිත.
Want to hear more stories like this? Subscribe to our regular podcasts on iTunes.